ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා.
ගරු කතානායකතුමනි, විවාදයේ ආරම්භයේදී මං කියන්න කැමති මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේට මේ පාර්ලිමේන්තුව ඒකමතිකව ඡන්දය දුන්නා. තබුන් නාසෙලක් දුන්නා, අපි දුන්නා. All voted for the 19th amendment. ඉතින් මේකේ අඩුපාඩුකම් කියනොත් අපි සාකච්ඡා කරලා විසඳගන්න එක වෙනම වැඩක්. නමුත් යම් යම් පුද්ගලයන්ට එයාගේ පෞද්ගලික අවශ්‍යතාවන් ඉෂ්ට කරගන්න අපිට ඉඩ දෙන්න බෑ. දැන් අපේ උදේගම්මපිල මැතිතුමා කිව්වා දීපානි විජේසුන්දර ගැන. ඔබතුමාලා ඡන්දෙ දුන්නා එක්තරා වගන්තියකට 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ඉදිරිපත් කරනකොට අග්‍රවීශකාරතුමාගේ මතය විමසන්න ඕන කියලා. ඒක කලින් තිබ්බේ නැහැ. ඒක 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ඉදිරිපත් කෙරුවේ. විනිශ්චයකාරවරු පත් කරනකොට ශ්‍රේෂ්ඨාධිකරණයට, අභියාචනාධිකරණයට අග්‍රවීශකාරතුමාගේ මතය විමසන්න ඕන කියලා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ වගන්තියක් ඉදිරිපත් කෙරුවා. මම ඒක කියවන්නම්. 41-4 ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් සහ අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයා පත් කිරීම සම්බන්ධ කර්තව්‍ය ඉටු කිරීමේදී අග්‍රවීශකාරවරයාගේ අදහස ලබා ගත යුතුය. දැන් පොඩක් අහගෙන ඉන්න මේ ප්ලීස් ලිසන්. දැන් දීපාණි විජේසුන්දර මැතිරියද අග්‍රවීශකාරතුමිය විරුද්ධ වුණා. That is the reason. අග්‍රවීශකාරතුමාගේ මතය විමසන්න නැතුව ශ්‍රේෂ්ඨාධිකරණයට විනිශ්චයකාරව උපත් කරන්න පුළුවන්ද? අපිට දන්නේ එයාගේ හැකියාව ගැන. ඔබතුමාලා දන්නවද? ඔබතුමාලා දන්නවද? අපි දන්නවද? ශේෂ අග්‍රවීශකාරතුමාගේ අපි වගන්තියක් ඇතුළත් කරන ගරු කතානායකතුමනි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේට අග්‍රවීශකාරතුමාගේ මතය විමසන්න ඕනේ කියලා. දීපාණි විජේසුන්දර මැතිනියට විරුද්ධ වුණේ අග්‍රවීශකාරතුමා. පත් කරන්න බෑ. ඒ වගේම නීතිපතිවරයා. දැන් බලන්න මේ. Dad please don't disturb me please. I gave now that attorney general නීතිපතිවරයා පත් කිරීමේදී අතිගරු ජනාධිපතිතුමා. පොඩක් අහගෙන ඉන්න. Don't make this a joke. ඔබතුමා යෝජනාවක් ගෙනවට අහගෙන ඉන්න. නීතිපතිවරයා පත් කිරීමේදී ජනාධිපතිතුමා නම් තුනක් නිර්දේශ කෙරුවා. සෝදගමලක්, ජයන්ත ජයසූරිය, කපිල වෛද්‍යරත්න. එතකොට විවස්ථා දායක සභාවෙන් කිව්වා නම් තුනක් කියලා තියෙනවා ජනාධිපතිතුමාගේ ප්‍රමුඛතාවය කියන්න කියලා. The preference of the president. පිළිවෙල. එතුමා නිර්දේශ කෙරුවේ ජයන්ත ජයසූරිය. තමුන්නාතල මේ කරුණු දන්නේ නැතුනේ මේ කතා කරන්නේ. මේ වෙබ්සයිට් වල තියෙනව අල්ලගෙන. අතිගරු ජනාධිපතිතුමා නිර්දේශ කෙරුවේ ජයන්ත ජයසූරිය. ඉතින් මොනවද මේ කතා කරන්නේ? දැන් නැතිනු රිප්ලයි දිහින් වත් හැපන්. ටෝකින් ඔන් නොන්සන්ස්. මේ ඔක්කොම මේ විකාර. මේ ඔළුවේ බවාගත්තේ ඌවා. එතකොට පොලිස්පති ගැර පොඩක් අහගෙන ඉන්න. පොලිස්පති ගැර දැන් මෙතුමා කිව්වා පොලිස්පතිපත් කෙරුවා කියලා හිතුවක් කාර විදියට. ජනාධිපතිතුමා එතුමාට අයිතියක් තියෙනවා. නන්තුරක් කිව්වා. පූජිත ජයසුන්දර වික්‍රමසිංහයන් වික්‍රමරත්න. ඒ නන්තුර. එවල ව්‍යවස්ථා දායක සභාවට කිව්වා ඒ නන්තුරෙන් එක නමක් නිදේශ කරන්න කියලා. මොකද්ද ව්‍යවස්ථා දායක සභාවේ ඡන්දයක් ගත්තා. ඡන්දයක් ගත්තාම ජයසුන්දරට 5යි වික්‍රමසිංහට 1යි හම්බුනේ. ඉතින් එතකොට බෞතරයේ ඡන්ද කැමැත්ත බල කරපු එක කියලා දුන්නා. ඒක තමයි විවස්ථා දායක සභාවේ ක්‍රියාවර්ගය. Don't shout, come and speak, don't shout.
Yeah, on your way out.
You're on your way out. මෙතර කතා කරන්න නැතුව මේ පාර්ලිමේන්තු ගැබෙන් එළියට එනකම් කෑ ගන්නවා. Stand up and speak, man. Mandri varaya ke baage, hita gane katha karan. Eto kata, ape pe Uday Gambapalli Mathuthuma kiwwa. President Court of Appeal, Sabhapati, Abhiyachana karade. Janadhipathithuma thamai etubata balaya thiyenawa. Janadhipathithuma thamai 2018 ජනවාරි මාසේ දීපාලි විජේ සුන්දර මැතිලිය නිර්දේශ කරන්න නැතුව සූර්සේන මැතිතුමා නිර්දේශ කෙරුවේ ජනාධිපතිතුමා. අපි නෙමෙයි සූර්සේන කියන මැතිතුමා දීපාලි මැතිලියට වඩා හතරක් පල්ලෙයන් හිටියේ. Four down. But it was the president, sir, who recommended දීපාලි. No, Surasena. It was the president. It was the president who nominated Surasena. Get up and speak, man. Get up and speak.
Debate. Don't disturb. Let him carry on. You have time to reply, no?
Exactly. It was the president who overlooked Deepali. Nominated Justice Sursen. Janadi Tumatabai Deepali Nama Yodana Nukara Sursen Nama Yodana Kiru. Namut Eta Passe Janadi Tuba Deepali Nama Nidese Kiru. Evela Agravishakar Tuba Enam Pidigatene. It may occur and it take a may Vivata Daga Sabaha, Ture Garu Katana Katuri, the Das, Eke Matagade. චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුව ගෙනියන മന്ത്രിවරු හිටියේ නැහැ. මේ ඉතිහාසය උගදෙර දන්නේ නැහැ. චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුව ගෙනියන മന്ത്രിවරු හිටියේ නැහැ. රටෙන්න ගියේ. You remember? ජේ ජනතා විමුක්ති පෙරමුණ කිව්වා අපි ආණ්ඩුව හදන්න පරිවාස ආණ්ඩුවක් හදලා අපි සහයෝගය දෙන්නම්. නමුත් අපිට විවස්ථා දායක සභාවක් ඕනේ කියලා ඉස්ලාම කිව්වේ ජනතා විමුක්ති පෙරමුණ.
අපි You have 4 minutes. You have 4 minutes more.
I want it. Janta bhi perimuru tamai issellama kiwwe apita vivastha daaga sabawa kota kiyala. Honda daaga. Eka eda parliamentiyo sheel denna piligatta. Mahinda Rajapaksa mettumat piligatta. Apit piligatta. Ita passe eka me yagurudu gannawa thula eke yapithi pragatiyak athi una. 2010 tikak aapasata giya. Tamilnathara danno. නමුත් 2019 අපි ඒක වර්ධනය කළා. අපි වගන්තියක් ඉදිරිපත් කළා. ශ්‍රේෂ්ඨාධිකරණයට අභ්‍යන්තර අධිකරණයට විශේෂකාරුරුපත් කරනකොට අග්‍ර විශේෂකාර්තු මගේ නිර්දේශය ලබගතුයි කියලා. ඉතින් මේක වැදගත් නිර්දේශයක්. ඒකට ඔක්කොමලා ඡන්දෙ දුන්නා. දැන් තමුන්නාන්තලේ වල ඡන්දෙ දීලා. දැන් මොනවද මේ කියවන්නේ? පක්ෂයක් හැටියට ඡන්දෙ දුන්නා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂියක් හැටියට මේකට ඡන්දෙ දුන්නනේ. දැන් දීලා මොකද්ද මේ අඳෝනාව? මොකද්ද මේ අඳෝනාව? එම නිසා එම අනිත් එක
So let him reply. So
get up and talk without disturbing.
No, you are getting time.
Talking cock and bull. Sir, Garu kata. Then me gollo me niti niti kere kata karno. Me gollo niti niti kere kata karno. Ye vatta da ke sabhavi. Me ay dandi ne me ay ka me monitor karan nitne. Anugaman ek karan nitne. Ye vatta da ke sabhavi. Palivini resti me di. First meeting. Daatveni vyastha sansodhane. එදා ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලීමනුව අපි 17 විවස්ථා සංශෝධනය ගෙනාවා. එදා නීති වගයක් පිළිගත්තා. ඒ නීති රීති මේ වර්තමාන විවස්ථා දායක සභාවටත් පිළිගත යුතුයි කියලා යෝජනාවක් විවස්ථා දායක සභාවේ සම්මත වෙලා ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් එවලා තියෙනවා. Parliament was informed on 8 December 2016. December Masi Atavendata, any three Tiavala, Mantri Murukila Tiro, Tabuna de la Kila Tiro. Tabuna de la Yosa and Akila. Yosa Bavinate Tabuna de la Babe, Vivata Dagasaba, Tabuna de la Kila Tiro. අපි 17 වෙනි සංශෝධනයේ සම්මත කරනකොට අපි යම් නීති නීති මාලාවක් පිළිගත්තා ඒ නීති නීති මා අපි පිළිගන්නවා ඒ කියන්නේ 19 වෙනි සංශෝධනයේදී පිළිගන්නවා දෙසැම්බර් මාසේ 8 වෙනිදා 2016 තබුන්නාසේට ලියුම් ලියලා තියෙනවා තබුන්නාසේලගේ යෝජනා එවන්න කියලා මේක හරියට කරන්න එව්වද no one did එකම മന്ത്രിවරයෙක්වත් එහෙම එවන්න නැතුව දැන් මෙතන ඇවිල්ලා කියවනවා එකම മന്ത്രിවරයෙක්වත් දෙවලා නැහැ. ඉතින් මම කියන්නේ මේකයි ප්‍රබාද වෙලා හරියට අවුරුදු 4ක් ගියා. මේකේ අඩුපාඩුකම් තියෙනවා අපි සාකච්ඡා කරමු ගරු කතාට ඇතුළු. We can discuss. අපි සාකච්ඡා කළා මේකේ අඩුපාඩුකම් තියෙනවා අපි හදාගමු. නමුත් දැන් මේගොල්ලෝ කියන්නේ විදියට දැන් මෙතන මොකද්ද මේ තියෙන උදාව? අපේ ආණ්ඩුව මංගොල්ල කාලා මංගොල්ල කෑවා. Mangula kaya passe dooreng gatta. Mam Mahinda Rajapaksa dadadi bettubada. Mam Mahinda Rajapaksa bettubada puruwata kiwwa. Raja gedara hambu ekka welawae obutuma dadadi patikak galla tiyena. Age patikak galla tiyena ai me passe dooreng me gatta kiyala. Obutumage mam muhunta bæhuwa. Man kiwwa obutumage kriya bhargaya obutumage kīti rāmayata galla kiwwa. Me passe dooreng gatte. Usawi kiya. නඩුකාරරු හත් දෙනාම තීන්දුවක් දුන්නා මේක මංගුල්ල කෑමක් කියලා. ඉතින් මේක තමයි තියෙන්නේ තරහ. වෙන කිසිම දෙයක් නෙමෙයි. මුළු අධිකරණයත් එක්කම තරහයි. එක්සත් ජාතික පෙරමුණ අපේ ආණ්ඩුව ස්වාධීන අධිකරණයක් අපිට අවශ්‍යයි. අපි මන්ත්‍රීවරු හැටියට ආණ්ඩු පක්ෂයේ ඉන්න පුළුවන් විපක්ෂයේ ඉන්න පුළුවන්. නමුත් අපිට ස්වාධීන අධිකරණයක් නැත්නම් අපිට යන්නේ කොහාටද? ඒ කාලේ ශේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරරු පත් කරපු හැටි මම කතා කරන්නේ. ඒක ඔක්කොම දන්නවා. ඒ කාලේ පත් කරපු කොහොමද කියලා. නමුත් අද ශේෂ්ඨාධිකරණයට අභ්‍යන්තරාධිකරණයට විනිශ්චයකාරරු පත් කරනකොට අග්‍ර විනිශ්චයකාරතුමාගේ නිර්දේශය ඇතුළත් කළා අපි වගබ්දයක් ඇතුළත් කළා. ඒකේ සමබරතාවයක් ඇති කරලා තියෙනවා. දැන් මේ ජාතිවාදී අවශ්‍යතා අය උදේගම්ම පිළිපැත්තුවා මේ ආගම ගැන කිව්වා. ආගම දිහා බලලා අපි විනිශ්චයකාරු රූපත් කරනවාද මේ කොයි ලෝකෙද මේක වෙන්නේ මේගොල්ලන්ගේ මේ පක්ෂයේ හැම දෙයක් ඇති මේගොල්ලන්ගේ පක්ෂේ නමුත් මේ පාර්ලිමේන්තුව තුල එහෙම බැරි පිළිලක් නැහැ ඉතින් මට කියන්න තියෙන්නේ මේක අඩුපාඩුකම් තියෙනවා අපි හදාගමු ජනාධිපතිතුමාට අයිතිය තියෙනවා නම් නිර්දේශ කරන්න ඒ අයිතිය අපි පිළිගන්නවා නමුත් අග්‍රවිශ්‍යකාරතුමාට තියෙනවා අයිතියක් ඒ නිදේශය පිළිගන්න හරි ප්‍රතික්ෂේප කරන්න හරි ඒකට අපි ඔක්කොම ඡන්දෙ දුන්නා you was voted so what is the problem now දැන් සමබරතාවයක් තියෙනවා අනිත් එක ගරු කතානායකතුමනේ ඇමරිකාවේ ශේෂ්ඨාධිකරණයට විශ්වකාරවරු පත් කරුවාම they are called before the senate එක ඉස්සරහට ඇවිල්ලා නිකන් නෙවෙයි they are questioned for 3-4 hours senate එක ඉදිරියේ മന്ത്രി ඒ පත්වීම ඉස්තර කරන්න කලින් කැඳවලා ඇමරිකාවේ පැය 3-4ක් ප්‍රශ්න කරනවා and ඒ ප්‍රශ්න කිරීම මුළු ඇමරිකාවටම there is given life දුන්න නඩ තීඳු ගැන අහනවා සබර් නඩුකාරෝ පක්ෂග්‍රාහී නඩු තීඳු දීලා තියෙනවා අහනවා පක්ෂග්‍රාහී නඩු තීඳු දීලා තියෙනවද කියලා සමහර නඩුකාරෝ කාන්තාවන්ට විරුද්ධයි සමහර අය ගම්සා කිරීමට විරුද්ධයි ඒ ඔක්කොම අහනවා අහලා තමයි පත්වීම කරන්නේ මුළු සෙනෙට් සභාව ඉදිරියේ අපේ හැම ක්‍රමයක් නැහැ අපි ඒ වෙනුවොත් තමයි ව්‍යවස්ථාදායක සභාව ඇති කරලා ඒකට උගත් බුද්ධිමත් එක්සත් දාලා ඒ ඇයිටි තීරණ ගන්න ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් අපි ඇති කළ තියෙනවා. ඉතින් මේ ක්‍රමය හොඳ නැත්නම් අපි මේක අලුත් කරමු. ඔව් අවශ්‍ය නම් දෙගොල්ලෝම කතා කරලා දෙකොල්ලම කතා කරලා නමුත් විනිශ්චයකාරවරු දොස් කියන්න එපා මොකද ආණ්ඩුව මං කොල්ල කාලා තීන්දුව හම්බුන්නේ නැහැ කියලා ඒ දරා අපෙන් ගන්න එපා මට කියන්න තියෙන එතරයි මට වෙලාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට මගේ ස්තුතිය පුද
කරනවා බොහොම ස්තුතියි Honorable Sambandhan, Honorable R. Sambandhan.
Thank you, Mr. Speaker. I don't want to say anything controversial, sir, except to say the mention that the Constitutional Council is a very prestigious institution. Performing very important duties as far as the country is concerned. They need to be treated with respect. The persons appointed to the Constitutional Council are eminent persons, and by our conduct, using parliamentary privilege and being unduly critical or unfair by the members of the Constitutional Council, we should not discourage eminent persons, capable persons, competent persons, persons of unblemished character, refusing to take up positions on the Constitutional Council. That will be a grave damage that will be inflicted on that institution if that situation comes about. We as members of parliament have the privilege to say anything in parliament. We are not subject to the law of defamation, whether civil or criminal. But we must not abuse that privilege in such a way as to discourage persons who can be abused to this country from serving this country, and we should be very careful about it. Talking about the Constitutional Council, we had the 17th Amendment. We had the 18th Amendment, we had the 19th Amendment. I don't want to go into the details of all these laws. We know what they are. In my capacity as leader of the opposition, I was an ex-officio member of the Constitutional Council for a period of 3 years. You were, Mr. Speaker, the chairperson of the Council. You know what happened before the Council. I wish to recount some of my own experiences. I think we were very prim and proper, very careful and very cautious, very concerned that we always made the correct appointments. We were deferential to the recommendations made by the President. We always very seriously considered every recommendation made by the President. If we felt that the President needed to make more recommendations, names of other persons, we communicated with him and requested that further names be submitted. So I think we always endeavored to work in close cooperation with the President, holding the President in high esteem. After all, we have only one President in this country, newly elected by the people of this country. And we always endeavor, and you, Mr. Speaker, in particular, I want to say on the floor of this House, endeavor to ensure that there was a good working relationship between the President and the Constitutional Council. My previous speaker, the person who moved the motion, referred to the fact that the Prime Minister and the Leader of the Opposition, meaning me, were entitled to make certain appointments. Yes, we were entitled to make certain appointments. What were the appointments they made? There are 5 appointments to the Constitutional Council for the purpose of constituting the Constitutional Council, which were made by the Prime Minister and me as Leader of the Opposition. 3 were eminent persons from civil society. There is no question about it. The 4th person was Honorable Lalitha Arthakorale, appointed by the Prime Minister of the UNP, You also had the gender question in mind when he made that recommendation. I had to make the next recommendation of the member of the Constitutional Council. I told the Prime Minister, I told you, Honourable Speaker, that I would like a member of the joint opposition to be appointed as member of the Constitutional Council. In fact, from your room, I phoned the Honourable Mahinda Rajapaksa, who was then the Member of Parliament for Kurunagala, and consulted him in regard to the person whom I should appoint from the joint opposition to the Constitutional Council. He asked me whether I had any names in mind, and I said I had no names in mind, but that you had recommended to me the name of Mr. Chamal Rajapaksa. And when I mentioned Mr. Chamal Rajapaksa's name to him, he accepted that. And I recommended the appointment of Mr. Chamal Rajapaksa. That was how the Constitutional Council was constituted. If the mover of the motion complaining about the appointment of Honourable Chamal Rajapaksa as a member of the Constitutional Council on my recommendation, what accusation can he make in regard to any recommendation I have made when the name I have recommended is the name of a member of Parliament of the joint opposition and the brother of Mr. Mahinda Rajapaksa? So I think, sir, this type of thing should not be carried too far. You can slur your views against each other freely in this Parliament. You can even do so in regard to other persons like members of the Constitutional Council. But if you do it too frequently and do it recklessly, you will lose the cooperation, the willingness to serve of eminent persons in this country on an important institution like the Constitutional Council. We are aware of certain things that happen in this country, sir. We know how the former Chief Justice, Lady Chief Justice, was impeached in this Parliament. I was a member of the Select Committee because she would not deliver judgments in keeping with your wishes. You brought an impeachment motion against her on some flimsy charges, flimsy, frivolous charges. You held an inquiry that commenced one evening, went on to the whole night, and you impeached her the next day. That's what you did to her, because she would not deliver judgments in your favor. We know of another instance. We get another former Chief Justice, the successor of the daily Chief Justice I referred to, was seen at Temple Trees, the residence office of the former president, when the election results of 2015, presidential election results, were coming out, were being announced. I don't wish to say anything which will unnecessarily cause any controversy or against the former president, but I want to know, what was the former Chief Justice of this country, then Chief Justice of this country, doing at Temple Trees in the early hours of the 9th of January 2015, when the results of the presidential election were being announced? These are questions that concern people. These are incidents that create in the minds of people the need to have an independent judiciary. A judiciary that will now not bow down to the executive or be subject to executive directions. So I think, sir, we should restrain ourselves. We should be careful. We should ensure that the importance, the prestige of the Constitutional Council is preserved, that we don't make the Constitutional Council a political football for you to play around with in this House, and that we are able to solicit the services of the best of persons in this country to serve on the Constitutional Council. I thank you, sir.
Honourable Dr. Jayampati Vikramaratne, Hita Patama Order, please, Garu Niyojya Kathanayaka Thuma Mula Centre Family Unit.
ඔබතුමා කතා කරන්න.
අරු නියෝජ කතා නායකතුමනි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් තුළින් ජාතික එකඟත්වයක් ඇති කරන පරිදි යාන්ත්‍රණයක් හදලා මේ රටේ ප්‍රධාන අධිකරණය සහ නීතිපති පොලිස්පතිවරයා වැනි එවගේම ඔම්බුඩ්ස්මන්වරයා මහා පාර්ලිමේන්තු මහලේකම්වරයා මෙවැනි පත්වීම් ජාතික එකඟත්වයක් ඇති කරගන්නට පුළුවන් යාන්ත්‍රණයකින් පත්කළ යුතුයයි කියා පළවෙනි වරට යෝජනා කෙරුවේ අද අප සමග නැති ආචාර්ය නීලන් තිරුචෙල්ලම් මැතිතුමා. 1994 සිට 2000 ඒ තිබුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයේදී එතුමා තමයි යෝජනා කෙරුවේ මේ අදහස්. ඒ පිළිබඳව පැවති තේරීම්කාරක සභාවේ එතුමා ඉතාමත්ම හොඳ යෝජනාවක් ඉදිරිපත් කරුවා. මම කියන්න ඕනේ අද ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ, එවකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අමාත්‍ය වෙලා හිටියේ මහාචාර්ය ජී.එල්. පිරිස් මැතිතුමා. එතුමාගේ උපදේශක හැටියට මම කටයුතු කරුවා. අද අපි වෙනත් කඳුර හිටියත් මම කියන්නට ඕනේ, ඒ නීලන් තිරුචෙල්ලම් මහත්මයා ඉදිරිපත් කරපු අදහස ඉදිරියට රැගෙන ගිහිල්ලා තවත් දියුණු කෙරුවේ කරන්නට දායකත්වය දුන්න කෙනෙක් තමයි මහාචාර්ය ජී.එල්. පිරිස්. එහෙත් අවසනාවකට 2000 ව්‍යවස්ථාව සම්මත වුණේ නැහැ. ඉන්පසු මේ රටේ වෘත්තීය වේදීන්ගේ සංගම් වලින් දිගටම ඉල්ලා සිටියා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ යම්ති මේ යාන්ත්‍රණය හදලා 17 සංශෝධනයක් මගින් එය ස්ථාපනය කරන්නයි කියලා. එහෙත් ඒට අවස්ථාවක් ලැබුණේ නැහැ. හදිසියේ කිසිවෙ දෙනෙකු බලාපොරොත්තු වන පරිදි අර පරිවාස ආණ්ඩුව ඇති වුණ වෙලාවේ එම වෘත්තීය වේදී සංගම් වලින් ගිහිල්ලා ජනතා විමුක්ති පෙරමුණට කියා සිටියා මේක දැන් ගන්න. ජනතා විමුක්ති පෙරමුණ එකඟ වෙලා ඉන්පසු ඒ පිළිබඳ සාකච්ඡා පැවැතුණා. මම මේ සාකච්ඡාවට සහභාගී වුණා නිලධාරියෙක් හැටියට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අමාත්‍යාංශ උපදේශක හැටියට. ඉන්පස්සේ එකඟත්වයක් ඇති කරගෙන තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ සභාව කොන්ස්ටිටියුෂනල් කවුන්සිල් එක හැදුනේ 17 සංශෝධනය තුළින්. එදා අද වගේ නෙවෙයි අද තිබෙන සංයුතිය අනිත් පැත්ත. අද මන්ත්‍රීවරු 7 ඉන්නවා, මන්ත්‍රී නොවන අය 3 ඉන්නේ. එදා යෝජනා කළා තිබුණේ සහ සම්මත වුණේ ඒකමතික සම්මත වුණේ පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීවරු නොවන 7 ගෙනියුත් සහ කථානායක සහ අගමැති සහ විපක්ෂ නායකයන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක්. එයට පත් වුණ මම අවධාරණය කරන්නේ ඒ දේශපාලඥයන් නොවන සමාජිකයන් සිටීමේ වැදගත්කම. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය නම් කෙරුවේ ඇය වෙනුවෙන් පෙනී සිටීමට, ඇය වෙනුවෙන් නම් කෙරුවේ, ඇය වෙනුවෙන් නෙමෙයි ඇය නම් කෙරුවේ කීර්තිමත් ජනාධිපති නීතිඥවරයෙකු උණු එච්.එල්. දසිල්වා මැතිතුමා. එතුමා එකෙන් ඉල්ලා සුනාට පස්සේ එම දුරේට පත් වුණේ මහාචාර්ය කොල්බින් ගුණරත්න. කුඩා පක්ෂවලින් නම් කරන්න කෙනෙක් අවස්ථාව ලැබුණ වෙලාවේ එදා ජනතා විමුක්ති පෙරමුණ නම් කෙරුවේ කීර්තිමත් නීතිඥයෙකු උණු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවුරුදු ගාණක් වැඩ කරපු මටත් විපක්ෂ නායකතුමාටත් නීති විද්‍යාලයේදී අපරාධ නීතිය උගන්වපු සිරිමේඝ විජේරත්න SS විජේරත්න මැතිතුමා. එතුමා කවුරුත් දැනගෙන හිටියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිතවත් කෙනෙක් කියලා. බණ්ඩාරනායක මැතිත් එක්ක මැතිනිය සමග කටයුතු කරපු කෙනෙක්. නමුත් ජනතා විමුක්ති පෙරමුණ පත් කෙරුවේ එයාව. එච්.එල්. දසිල්වා මහත්මයාවත් කොල්වින් ගුණරත්නවත් SS විජේරත්නවත් තමන්ව පත් කරපු පක්ෂවල ඕනෑකම් අනුව කටයුතු කළේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ ඔවුන් ස්වාධීන පුද්ගලයන් හැටියට කටයුතු කරනවා. එම නිසා තමයි මම අවධාරණය කරන්නේ මේ දේශපාලඥයන්ගේ සංඛ්‍යාවට වඩා කීර්තිමත් පුරවැසියන් දේශපාලඥයන් නොවන පිරිසිත් පුරවැසියන් මේ සභාවේ සිටිය යුතුයි. 19 සංශෝධන ඉදිරිපත් කරපු වෙලාවේ 50 කැටුම්පත එහෙම තමයි යෝජනා කරුවේ. මේ අද ක්‍රියාත්මක වන 19 සංශෝධනයේ මුල් 50 කැටුම්පත ඒ විදිහට සම්මත වුණා නම් ඒව ගන්තිය. එහෙමනම් දේශපාලඥයන් 3 සිවිල් පුරවැසියන් 3 7. එහෙත් වර්තමාන විපක්ෂයේ දත් විපක්ෂයේ ඉඳන් ඔවුන් කියා සිටියා නැහැ දේශපාලඥයෝ වැඩි සංඛ්‍යාවක් ඕනේ කියලා. පොලිටිසයිසේෂන් එකක් ඕනේ කියලා කිව්වේ ඔවුන්. මට මතකයි සෝවිත හම්දුරෝ හැමදාම විරුද්ධ වුණා මේ දේශපාලනඥයන් වැඩි පිරිසක් ඉන්නවට. මම ඒ කාලේ මන්ත්‍රීවරයෙක් නෙවෙයි, මම මේකට උදව් කෙරුවා සහයෝගය දාන සංශෝධනය කෙටුම්පත් කරන්නට. එදා රයිල් වික්‍රමසිංහ මහත්මයා මට අඬ ගැහලා කිව්වා මේ 7-3-1-3-7 කරන්න. කියන්නේ සිවිල් පුරවැසියන් ගාන 3 දක්වා අඩු කිරීමට මට එකඟ වෙන්න බෑ. සෝවිත හම්දුරෝ මං කොහොමද සෝවිත හම්දුරන්න උත්තර දෙන්නේ කියලා. මං ඒ වෙලාවේ එතුමාගේ කන්තෝරුවේ ඉඳන් සෝවිත හම්දුරන්ට කතා කරලා කිව්වා මෙන්න මගේ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා හම්දුරනේ කියලා. උන්වහන්සේ කිව්වා මොනව කරන්නද මහත්තයා? ඔකට එකඟ වෙන්න දැන්. නැත්තම් මුළු 19 වෙනි සංශෝධනයම කෙරෙන්නේ නැහැ මිනිසා. ඔකට දැන් එකඟ වෙන පස්සේ කාලේ වෙනස්කම් කරන්න පුළුවන් බලමු කියලා. ඉතින් ඒ නිසා තමයි මේක අවශ්‍ය වෙන්නේ. මේ සිවිල් පුරවැසියන්ගේ දායකත්වය අවශ්‍ය වෙන්නේ. මම සම්පූර්ණයෙන් පිළිගන්නවා මම උදයගම්පිල මහතුමාගේ ඒ අදහසට මේ නිර්ණායක ප්‍රසිද්ධ කළ යුතුයි. ප්‍රසිද්ධ අපේ ලක්ෂ්මන් කිරියාල මහතුමා කිව්වාගේ නිර්ණායක නැතුව නෙවෙයි. මෙම වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒ යෝජනා කලින් 2001 තිබුණ නිර්ණායක පිළිගෙන මේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්න මට මතකයි 2016 දෙසැම්බර් මාසේ 8 වෙනිදා ඉඳලා. ඒ වගේම 2016 17 වෙනි 11 වෙනි මාසේ 27 වෙනිදා ජනාධිපතිතුමාට දැනුම් දුන්නා ඒ පැරණි නිර්ණායක දිගටම කටයුතු කරනවා කියලා. අද ඒ පිළිබඳව සංශෝධනයක් අවශ්‍ය නම් ඇත්ත මම සම්පූර්ණයෙන් පිළිගන්නවා. අවශ්‍යයි සාකච්ඡා කළ යුතුයි. ඒ ගැන කිසිම වාදයක් නැහැ. අද විනිශ්චකාරවරුන්ගේ පත්වීම් පිළිබඳව අපිට සාකච්ඡා කරන්න සිද්ධ වෙලා තිනවා. මේ ඉතාමත්ම සංවේදී කාරණයක්. මොකද ආචාර්ය කොල්වින් නාද සිල්වා සුප්‍රසිද්ධ වශයෙන් කිව්ව විදිහට there have been bad judges, there will be bad judges, but there are no bad judges. ඒ කියන්නේ එතුමා කිව්වා විනිශ්චකාර නරක විනිශ්චකාරවරු ඉඳ ඇති. අනාගතයේ නරක විනිශ්චකාරවරු ඉඳී. නමුත් දැන් නරක විනිශ්චකාරවරු නැහැ කියලා. එහෙනම් අපි ඒ පදනම උඩ තමයි යන්නේ. අපි ඔවුන්ගේ විවේචන කෙරුවත් ඔවුන් විශේෂයෙන්ම විශ්වාමුණාට ගියාට පස්සේ ඔවුන්ගේ තනතුරින්ද විශේෂයෙන් විවේචන කෙරුවත් ඔවුන් ඒ දුරදරන කාලේ ඔවුන් පිළිබඳව අපි විවේචනයක් කරන්නේ නැහැ. විවේචනයක් කරනවා නම් කරන්නේ එක්කෝ ඇකඩමික් රයිටින් එක, එහෙම නැත්නම් ඇපැල් උසාවියකට ගිහිල්ලා. ඉතින් ඒ පදනම යටතේ කටයුතු කරමු. එහෙත් මේ විනිශ්චකාරවරුන් ගෞරවනීය සහ හොඳ විනිශ්චකාරවරු වුණත් සමහර විට ඔවුන් අතරින් තේරීම් කරන්නට සිද්ධ වෙනවා. කවුද අභ්‍යාචනාධිකරණයට යන්නේ මහාධිකරණයෙන්? කවුද අභ්‍යාචනාධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ? ඒ වගේ වෙලාවට ජේෂ්ඨත්වයේ පමණක් නෙවෙයි ජේෂ්ඨත්වයට සැලකිල්ලක් තිබිය යුතුයි. විශේෂයෙන්ම කැරියර් ජජස්ලා දීර්ඝ කාලයක් කටයුතු කරමු කැරියර් ජජස්ලාගේ ජේෂ්ඨත්වයේ සලකා බැලිය යුතුයි. නමුත් ඒත් එක්කම ඔවුන්ගේ පර්ෆෝමන්ස් එක, ඔවුන්ගේ නඩු තීන්දුවල ක්වොලිටි එක, ඒ පිළිබඳව සාකච්ඡා සලකා බැලිය යුතුයි. ඒ නිසා ජේෂ්ඨත්වයේ එකම මිනුම් දණ්ඩ කියලා නම් මම එකඟ වෙන්නේ නැහැ. ඒ නිසාම සිද්ධ වෙනවා මේ හොඳ විනිශ්චකාරවරුන් අතර යම් තේරීමක් කරන්න. එම නිසා ඒ වගේම තමයි විනිශ්චකාරවරුන් පත් කරනකොට නීතිපති දෙපාර්තමේන්තුවෙන් පත් කළ යුතුයි. අත වශයෙන් පුද්ගලික නීතිඥවරුන් හරියට අපේ පැමිණිල්ලක් තිබෙනවා පුද්ගලික ප්‍රයිවට් බායකින් පත් කරනවා බොහොම අඩුයි. අපිට ඕලාවට කියනවා නීතිපති දෙපාර්තමේන්තුවෙන් එන විනිශ්චකාරවරුන් එන්න එක්තරා විදිහට විධායකයේ පිළිමත එක්සිකියුටිව් මයින්ඩඩ් හැටියට තමයි ඇවිල්න්නේ. ඒක ඔයගොල්ලෝ ඔවුන්ට පුරුදු විධායක වෙනුවෙන් පෙනී සිටලා ආණ්ඩුවේ වෙනුවෙන් පෙනී සිටලා විසා විනිශ්චකාරවරු වුණාම සමහර විට ඒ එක්සිකියුටිව් මයින්ඩ් එකෙන් එළියට එන්නේ නැහැ. එම නිසා තමයි අද අවශ්‍ය වන්නේ කැරියර් ජජස්ලාට වෘත්තීය වශයෙන් දිගටම හිටපු විනිශ්චකාරවරුන්ට විශේෂත්වයක් කරන අතර වැඩි සංඛ්‍යාවක් ඔවුන් අතරින් පත් කරන අතර ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවෙන් උත්පත් කරන අතර ඒ වගේම පුද්ගලික බායකෙන් උත් ප්‍රයිවට් බායකෙන් උත් විනිශ්චකාරවරු පත් කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. දැන් මේ විවාදයේදී මේ විවාදයේ මෙන්ම මේ පිළිබඳව පිට තිබුණ විවාදයේදීත් හරියට සියල්ල මේ සාකච්ඡා වුණේ හරියට මේ විනිශ්චකාරවරු පත් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නෙවෙයි පත් කරන්නේ. ඒ අදාළ වගන්තිය 41 ඈක් වගන්තිය තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් සභාවට කරන නිර්දේශයක් මත
සභාව විසින් අනුමත ඇතනම් සභාව විසින් අනුමත කර ඇතනම් මිස මෙම ව්‍යවස්ථාව උපලේඛනයේ නිශ්චිතව සඳහන් කිසිම දුරයකට ජනාධිපතිවරයා විසින් කිසිදු තැනැත්තකු පත් කරනු නොලැබිය යුත්තේ. ඒ ජනාධිපතිතුමාගේ නිර්දේශයේ මිස මත මිස කිසිම කෙනෙක් මේ නිලවලට පත් කරන්න බෑ. නීතිපති හැටියට පත් කරන්නත් බෑ, මිනිස්කාරෝණ හැටියට පත් කරන්නත් බෑ, පොලිස්පතිවරයා හැටියට පත් කරන්නත් බෑ. අනුමැතිය දීම තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාව විසින් කරන්නේ. මම සම්පූර්ණයෙන් පිළිගන්නවා. එම අනුමැතිය දීමේදී කරන අනුගමනය කරන ක්‍රියාමාර්ගය නිර්ණායක මේ රටේ ජනතාවට දැනගන්න අයිතියක් තිබෙනවා කියලා. ඒ පිළිබඳව පුළුල් සාකච්ඡාවක් තිබිය යුතු බවද මම පිළිගන්නවා. ලක්ෂ්මන් කිරියල්ල ගරු අමාත්‍යතුමා කිව්වා වගේ 19 වෙනි සංශෝධනයෙන් ඇතුළත් කෙරුවා ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්වකාරුන් සහ අභියාචන අධිකරණයේ සභාපති හා විශ්වකාරුන් පත් කිරීම සම්බන්ධයෙන් අග්‍ර විශ්වකාරවරයාගේ අදහස් ලබා ගත යුතුයි කියලා. ඒක හොඳයි. මොකද ජනාධිපතිවරයා හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මේ සභාවේ සාමාජිකයන් හෝ මේ විනිශ්චකාරෝන්ගේ සුදුසුකම් හෝ නුසුදුසුකම් දන්නේ නැහැ. නීතිපති දෙපාර්තමේන්තුවේ යෝජනා කරනකොට නැත්නම් ප්‍රයිවට් බයකෙන් යෝජනා කරනකොට ඔවුන්ගේ දක්ෂතාවය හෝ ඔවුන්ගේ සුදුසුකම් පිළිබඳව දන්නේ නැහැ. එම නිසා ඒ පිළිබඳව දන්න කෙනෙක් ලෙස අග්‍ර විනිශ්චකාරතුමාගේ අදහස් ලබා ගන්න එක ඉතාමත්ම වැදගත් වෙනවා. නමුත් මෙතන ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මේ හුඟක් මේ විවාදයේදී සහ මේ පාර්ලිමේන්තුවෙන් පිටද කරපු සාකච්ඡාවේදී මතුවන කරුණු මේ හුඟක් ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. ජනාධිපතිතුමාත් කුමන ජනාධිපතිතුමා වුණත් ජනාධිපතිවරයාගේ ක්‍රියා ඔහුගේ ඔහු පිළිගත්ත ඔහු එක්තරා විදිහක නිර්ණායක හදා ගන්නවා නම් කාගෙන්ද අහන්නේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නම් එවන්න ඉස්සෙල්ලා ජනාධිපතිතුමා අග්‍රවිශ්වකාරතුමාගෙන් විමසිය යුතුයි. මගේ මතය අනුව අධිකරණ ඇමතිතුමාගෙන් විමසිය යුතුයි, නීතිපතිවරයාගෙන් තුමාගෙන් විමසිය යුතුයි. මම නම් හිතන්නේ ශ්‍රී ලංකා නීතිජ සංගමයෙන් සභාපතිවරයාගෙන් විමසනවා නම් ඒත් හොඳයි. එතකොට සාමාන්‍යයෙන් නීති සංගමයේ ඒ වගේ ලාට කටයුතු කරන්නේ ජ්‍යෙෂ්ඨතම ජනාධිපති නීතිජ්ජවරුන්ට බාර දෙනවා එවැනි කටයුතු කරන්න. ඉතින් මේ නම් මෙහාට එවන්න ඉස්සෙල්ලා අග්‍රවිශ්වකාරතුමාගේ අදහස් විමසලා මේ නම් එවනවා නම් එහෙමනම් මේ ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ බොහෝ දුරට. මම කියන්නේ අග්‍රවිශ්වකාරතුමාට නිෂේධ බලයක් තියෙන්න ඕනේ කියලා. එතුමා නිර්දේශ කරන අය විතරක් පත් කරන්න ඕනේ කියලා මම කියන්නේ නැහැ. මම මොකවත් කියන්නේ නැහැ. මොකද අග්‍රවිශ්වකාරතුමා සාමාන්‍යයෙන් නම් කරන්නේ අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාධිකරණයට අභියාචනාධිකරණයට මහාධිකරණයෙන් පත් කරන්න. මොකද ඒක තමයි සියලුම අග්‍රවිශ්වකාරවරුතු කරන්නේ හැම වෙලාවෙම කැරිය ජජස්ලා නම් කරන එක. නමුත් අනෙක අය ප්‍රයිවට් බයකෙන් නීතිපති දෙපාර්තමේන්තුවයි ඔවුන් සහභාගී ඔවුන්ගේ අදහස් ඔවුන් සහභාගී කරගති ඔවුන් සම්බන්ධ කරගති ඔවුන් පත් කළ යුතුයි. එම නිසා වඩාත්ම උචිත වන්නේ ජනාධිපතිවරයා නම් එවන්නට ඉස්සෙල්ලා ඔහුගේ ක්‍රමවේදයක් ඔහු ක්‍රමවේදයක් හදා ගන්නවා නම් නැත් ඔහු හෝ ඇය කවුරු හිදිත් අනාගතයේ දුනත් ඔහු හෝ ඇය ඒ විදිහට කටයුතු කරනවා නම් මේක සිදු වෙන්නේ නැහැ. දැන් අද අපිට අපි කිරියල්ල මැතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපි දන්නේ නැති කරුණු කරණාවක් එතුමා අපිට දැනුම් දුන්නා. දැන් එක ප්‍රශ්නගත දෙයක් තමයි සුහද ගම්ලත් මහත්මයාගේ පත්වීම. එතුමෙන් පත් නොකිරීම. අපි දන්නවා එතුමා ජ්‍යෙෂ්ඨ නීතිවේදියෙක්. ඒ වෙලාවේ 2017 පෙබරවාරි මාසේ නීතිපති ධූරය හිස්සුණාම එක නමක් සුහද ගම්ලත් මහත්මයාගේ නම විතරක් එවලා තිබ්බනම් ජනාධිපතිතුමා මේ ප්‍රශ්නේ පැනනගින්නේ නැහැ. නමුත් එතුමා ඒ වෙනුවට සුහද ගම්ලත් මහත්තුමා සමගම එව්වා තව නම් දෙකක්. ඇඩිෂනල් සොලිසිටර් ජෙනරල් අතිරේක සොලිසිටර් ජෙනරල් ජයන්ත ජයසූරිය සහ කපිල වෛද්‍යරත්න. ඊට පස්සේ සභාව කියා සිටියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කිව්වා මොකද්ද ජනාධිපතිතුමාගේ මොකද්ද ඔබතුමා නිර්දේශ කරන අනුපිළිවෙල? එතුමා ආපසු එව්වා අනුපිළිවෙලක් එවන්නේ නැතුව එක නමක් පමණක්. ඒ තමයි ජයන්ත ජයසූරිය මැතිතුමා. ඉතින් එහෙමනම් සුහද ගම්ලත් මහත්මයාගේ පත් නොකිරීම පිළිබඳව කවුරු හරි දෝෂාරෝපණය කරනවා නෙමෙයි. කවුරු හරි දෝෂාරෝපණය කරනවා නම් ඒ දෝෂාරෝපණය කරන්න ඕනේ ඒ නම එවපු ජනාධිපතිතුමාට. මම කියන්නේ ඒක වැරදි කියලා. මම එතුමාගේ මේ එබාගේ විශ්ෂ මම මේ මම ඔය 3-4 දෙනාව මන් දන්නවා. 3-4 දෙනාම කීර්තිමත් නීතිඥවරු.
නමුත් ජනාධිපතිතුමා තෝරගත්ත ජනාධිපති ජයන්ත ජයසූරිය මහත්මයා. එහෙමනම් දොසක් තිබෙනවා නම් ඔහුටයි කරන්න ඕන. එක නමයි යව්වේ. දැන් ඊළඟට මේ පාර්ලිමේන්තුව තුල සාකච්ඡාව නොවුණත් පාර්ලිමේන්තුවේ පිටදී විවේචනයට ලක් වුණා ඊවා වනසුන්දර මැතිණියට ශ්‍රේෂ්ඨාධිකාරී ජන අග්‍රවිශ්වකාර ධුරේ නොලැබීම ගැන. එතුමත් මගේ අපි දෙන්න එකට ඉගෙන ගත්තේ නීති විද්‍යාලේ දීර්ඝ කාලයක් රාජ්‍ය සේවයේ හිටපු කෙනෙක්. නමුත් ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමාම කිව්වා වගේ ප්‍රසිද්ධිය කිව්වා වගේ කැරිය ජජස්ලා වෘත්තීය නිශ්චකාරෝ ඇවිල්ලා කියා සිටියත් 1988 පස්සේ චීෆ් ජස්ටිස් කෙනෙක් අග්‍රවිශ්වකාරවරයෙක් ඉඳලා නැහැ කැරිය ජජ් කෙනෙක්. පාරින්දරන්සිංහ මැතිතුමාට පස්සේ. ඒ නිසා මේ අවස්ථාව දෙන්නේ කියලා කැරිය ජජ් කෙනෙකුට. ඒ නිසා එක නමක් එවන්නට සිද්ධ වුණා. නලින් පෙර අග්‍රවිශ්වකාරතුමා හැටියට නලින් පෙර විශ්වකාරතුමා එතුමාත් මගේ අපි එකට ඉගෙන ගත්ත එකට නීති විද්‍යාලය අපි හිටියේ අපි ඔක්කොම එකට හිටියේ ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමාත් අපි ඔක්කොම එක බැච් එකේ මේගොල්ලෝ ඔක්කොම හොඳයි මේ විශ්වකාර ඔක්කොම හොඳයි උන්ගේ නඩු තීන්දුව පිළිබඳව අපි යම් යම් විවේචන තියෙන්න පුළුවන් මේ ඔක්කොම හොඳයි තමත් ඒ වෙලාවේ ජනාධිපතිතුමා තීරණය කරුවා ජ්‍යෙෂ්ඨතම කැරිය ජජස්ලා අතරින් ජ්‍යෙෂ්ඨතම විනිශ්චකාරතුමා පත් කරන්නේ නලින් පෙර මහත්මයා. ඒ නිසා තමයි ඉබයි වන්සුන්දර මැතිණියට ඒ අවස්ථාව ලැබුණේ. ඒක කනගාටුදායකයි. තුමිය අග්‍ර විශ්වකාරතුමා හැටියට තුමිය හැටියට විශ්‍රාම ගත්තා නම් තුමියට ඒක නීතිපති හැටියට ඉඳලා අග්‍ර විශ්වකාරත් හැටියට නීති විශ්‍රාම ගත්තා නම් තුමිය බොහොම සතුටින් විශ්‍රාමයයි. නමුත් එහෙම කෙරුණ නැහැ. ඒක තමයි එක්කෙනෙක් තෝරා ගන්න සිදු වුණ නිසා ජනාධිපතිතුමා තෝරාගත්තේ එදා නලින් පෙර මැතිතුමා. ඒ පත්වීම පිළිබඳව කවුරුත් මං හිතන්නේ ප්‍රශ්න කෙරුවේ නැහැ. කිසි කෙනෙක් ප්‍රශ්න කෙරුවේ නැහැ. ඉතින් ඒ විදිහට තමයි මේවා සිදු වුණේ. පොලිස් ප්‍රතිපත්තියන් පිළිබඳ කිරියල්ල මැතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා විස්තර කිවීමන. අපි දරගෙන හිටියේ නැහැ මේ ඇතුලේ ඡන්දයේ විමසීම ගැන. එදත් වික්‍රමසිංහ DIG මහත්මයා අපි එතුමන් දන්න කෙනෙක්. එතුමාගේ නම විතරක් එවනම් ඔය ප්‍රශ්නේ පැන නගින්නේ නැහැ. නමුත් ජනාධිපතිතුමා හිතුවා වඩා හොඳයි කියලා නම් තුනක් එවන්න. ඉතින් නම් තුනක් එවුවට පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කවුරු හරි තෝරගන්න එපා. ඒ තෝරා ගැනීම හරිද නැරදි කියන එක පිළිබඳ අපිට වෙනස් මත තියෙන්න පුළුවන්. නමුත් එතුමා නම් තුනක් එවුවාම එහෙනම් කාගේ හරි එක නමක් තෝරගන්නට සිද්ධ වෙනවා. එම නිසා ඒ වගේම සමහර විට මම මේ කෙලිම මේකට අදාළ නොවුණත් කියනවා සමහර විට පත්වීම් පරක් වීම නිසා ප්‍රමාද වීම නිසා හුඟක් විනිශ්චයකාරවරුන්ට ඉහළ යෑමට ඉහළ යන්නට බැරි වුණා. පියසෙන් රන්සිංහ මහත්මයාට ඉහළ මහාධිකරණයෙන් අභ්‍යාචන අධිකරණයට යන්න බැරි වුණා. වේකන්සිස් නැහැ. නැත්නම් එතුමා දීර්ඝ කාලයක් වැඩ කරපු හොඳ විනිශ්චයකාරවරයෙක් හැට කවුරුත් පිළිගත්ත කෙනෙක්.
විනාඩි දෙකක් තියෙනවා මම.
සරෝජිනී කුසලා විජේවර්ධන වීරවර්ධන මැතිණිය සහ හේයන්තුඩ මැතිතුමා ඔවුන් දීර්ඝ කාලයක් අධිකරණ ක්ෂේත්‍රයේ කටයුතු කරා. අභ්‍යාචන අධිකරණයට පත්වීම් ගන්න ලැබෙනට නියමිතව තිබුණා. නමුත් ගිය අගෝස්තු අප්‍රේල් දෙසැම්බර් මාසේ ශ්‍රේෂ්ඨාධිකරණයට මේ පත්වීම් නිසි වෙලාවට කරගුණ නැති නිසා කෝට් ඔෆ් ඇපීල් එකේ වේකන්සිස් නැති වුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් නම් කරලා තියෙද්දිත් තුරේ රාජා සහ අමරසේකර යන විනිශ්චයකාරතුමන්ලා ඔවුන්ගේ පත්කිරීම ප්‍රමාද වුණ නිසා ඔවුන්ව ශ්‍රේෂ්ඨාධිකරණයට යවුනේ නැහැ. එම නිසා අභ්‍යාචන අධිකරණයේ වේකන්සිස් ගන්න වේකන්සිස් නැති වුණා. එම නිසා අවාසනාවන්ත ලෙස අර ජ්‍යෙෂ්ඨතම මහාධිකරණ විනිශ්චයකාරවරුන් තුන් දෙදෙනාව සලකා බලනකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සභාවට ලැබුණ නැහැ. මොකද වේකන්සි එකක් නැති නිසා. එම නිසා වේලාවට පද්මිනී රණවක මැතිනේ බොහොම ස්තුති පද්මිනී රණ මේක මැතිනේ. ඒ එතුමිටත් එහෙමයි වුණේ. වේලාවට ඉහළ ස්තරයේ පත්වීම් හරියට කෙරෙන්නේ නැත් වෙලාවට කෙරෙන්නේ නැති නිසා හුඟක් අයට ඒ අවස්ථාව ලැබුණේ නැහැ. මට මතකයි ඉස්සර නම් වේකන්සි එකක් ඇති වුණාම පහෝදරපත් කරනවා. දැන් මම කියන්නේ පහෝදරපත් කරන්න ඕනේ කියලා. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන්ට යවන්නට ඕනේ. නමුත් ඉක්මනින් කරනවා නම් මේ පත්වීම් ප්‍රමාදයක් නැතුව එහෙමනම් මේ පහලෙන් ඉහළට එන විනිශ්චයකාරවරුන්ට එන්න තිබෙන අවස්ථාව එහෙම ලැබෙනවා. එහෙම නොලැබී විශ්‍රාම ගන්නට ඕනට සිදු වෙන්නේ නැහැ. කෙසේ වෙතත් මේ විවාදය මම හිතනවා අපිට වැදගත් කියලා. මම අවසාන වශයෙන් මම නැවතත් කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභ්‍යාචන අධිකරණයට පත්වීම කරනකොට කැරිය ජජස්ලට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. ඒකනේ කිසිම බාධයක් නැහැ. නමුත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් එන අයට වගේම පුද්ගලික නීතිඥවරුන්ටත් අවස්ථාව ලැබිය යුතුයි. ඒ පිළිබඳව විශේෂයෙන් අවධාරණය කරන්න ඕනේ. ඒ නිර්ණායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිළිගන්න අනුගමනය කර නිර්ණායක පිළිබඳව ඔහු මේ පිළිමිට වඩා වැදගත් පිටපඩා පුල් සාකච්ඡාවක් අවශ්‍යයි. ඒ වගේම මම අවධාරණය කරන්නේ අර පත්කිරීමේ බලධාරියා ජනාධිපතිවරයා තුමා නිසා සහ එතුමාගේ නිර්දේශ නැතුව කිසිම දෙයක් පත්කිරීමක් කරන්න බැරි නිසා එතුමාත් අපි බලාපොරොත්තු වෙන්නේ එතුමා ඒක ප්‍රසිද්ධ කළ යුතුයි කියලා. නමුත් මේ වක් ජනාධිපතිතුමා සහ හෝ සහ ඊළඟදී එන ජනාධිපතිතුරුන් පව කවුරු හරි ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නම් එවද්දි එවීමට පෙර ඒ අදාළ අයත් එක්ක සම්ප්‍රදායික වශයෙන් ජනාධිපතිතුමා ජනාධිපති ධුරයට පුද්ගලයා ඉස්සර සොල්බරි ව්‍යවස්ථාව තිබෙන කාලෙත් 72 ව්‍යවස්ථාවේ කාලෙත් ආණ්ඩුකාරවරයා සහ ජනාධිපතිවරයා හැම වෙලාවෙම අග්‍රමිනිස්ට්‍රකාරතුමාගේ අදහස් කලින් ලබා ගත්තා. නීතිපතිතුමාගේ කලින් ලබා ගත්තා අදහස්. අධිකරණ ඇමතිතුමාගේ මම කියනවා ශ්‍රී ලංකා නීතිජ සංගමයනුත් අදහස් ලබා ගත යුතුයි. එවැනි ක්‍රමවේදයක් ජනාධිපති කාර්යාලයේත් හදෙනවා නම් එහෙම මේ හුඟක් ප්‍රශ්න වලට මේ ප්‍රශ්න මේ විදිහට ඇති වෙන්නේ නැහැ. මොකද අද මං කිව්වා වගේ 41 ආගන්ති යටතේ අග්‍රමිනිස්ට්‍රකාරතුමාගේ නිර්දේශය සලකා බැලෙන නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළින් සභාවේදී එතුමාගේ නිර්දේශය යම් කිසි කෙනෙක් පිළිබඳව නැතිනම් එවැනි කෙනෙක්ව පත්කිරීමට තිබෙන ඉඩකඩ ඇති වශයෙන් අඩු නිසා වඩා හොඳ වන්නේ ජනාධිපතිතුමා මේ නම් එවන්නට ඉස්සෙල්ලා යම් ඒ කන්සල්ටේෂන් ප්‍රොසස් එකක් කලින් තියෙනවා නම් එහෙමනම් මේ හුඟක් ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. එම නිසා මම හිතනවා මේ සාකච්ඡාව අපිට වැදගත්. මොකද මේ ආයතන වල දුර්ලභකම් තියෙනවා නම් අපිව ශක්තිමත් කරන්න ඕනේ. මේ ආයතනයේ මූලික වශයෙන් හොඳ ආයතනයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හොඳ යාන්ත්‍රණයක් ජාතික හැඟත්වයක් ඇතිව මේ පත්වීම් කිරීමට ඉඩක් ලබා දෙන යාන්ත්‍රණයක්. ඒක හොඳයි. ඒ යාන්ත්‍රණය හොඳයි. දුර්ලභකම් තියෙනවා නම් අපි ඒව නැති කර ගන්න ඕනේ. මම නැවත නැවතත් මම එකඟ වෙනවා මම කියන මම සඳහන් කරන්න ඕනේ මේ නිර්ණායක පිළිබඳව මේ පිළිබඳව පුළුල් සාකච්ඡාවක් තියෙනවා. ඊට පස්සේ අපි කනගාටු වෙන මන්ත්‍රීවරු හැරීට අපි 2016 දෙසැම්බර් මාසේ අපිට කියලත් නිර්ණායක පිළිබඳව අපි අදහස් ඉදිරිපත් කරන්න කියලා මාත් ඇතුළු අපි අදහස් ඉදිරිපත් කළා නෑ. ඒක අපි අතින් වුණ ප්‍රමාදයක්. දැන් ප්‍රමාද වේ හෝ මේ පිළිබඳව සාකච්ඡාවක් අත්‍යවශ්‍යයි කියලා මම විශ්වාස කරන්නේ. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.